ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. උදේ කිව්වේ මොකද කතාව තමයි. ඒ කියන්නේ දැන් ඔය අකුමතින් තමයි කන්න ඕනේ කියලා දැනගත්තට වම් අතේ හුරුව යනවද? වම් අතෙන් කෑම වැරදි, කන්න ඕනේ දකුණුවතින් තමයි, දකුණුවතින් කෑම තමයි නියම විදිය හරි කියලා දන්නවද? හොඳටම දන්නවා. නමුත් දකුණුවත හුරු වෙයිද වම් අතේ හුරුව නැති වෙයිද? ඒකට කරන්න එහෙනම් මේ ටික. නැතු ඉතින් වෙන මොකක්ද? ඒ කියන්නේ දැන් වම් අතේ තියෙන හුරුව නැති කරන දකුණුවතින්ම කරන්න. වම් අත පාවිච්චි කරන්න එපා.
ගියා
නෑ. හිත නාම ධර්ම පැත්ත කෙලෙස් වලට වඩා වේගයි. හිත මන්දගාමී, පුරුදු කිරීමත් අපහසුයි. හිත වේගයි, අකුසලයේ වැරද්ද පුරුදු කරන්න ඉතාම ශීඝ්‍රයි. ඒ වගේම නිවැරදි පුහුණු කරන්න ඉතාම ශීඝ්‍රයි. හිතේ වේගෙන් පුරුදු වෙනවා. ඒ නිසා ඒකට 30ක් යන 30ක් නෙමෙයි 60ක්වත් 30යි. ওই විදිහට කළොත් හරියට කළොත් 30ක් නෙමෙයි දවසක් දවස් දෙක තුනක් යයි. ඒ නිසා දැන් කරන්න කීයේ මම වම් අතින් කෑවා වගේ සත්පුද්ගල භාවයට බැලුවා. ඒක වැරදි. දකුණු අතින් කනවා වගේ මෙහෙම නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න කිව්වා. හරියක දන්නවා. දැනගත්තට නොදන්නා කාලේ අසුරු කරපු වැරද්ද දැන් තියෙනවා. දැන් නිවැරද්ද තුලම ජීවත් වෙලා වැරද්ද ගෙවා ගන්න කිව්වා. අපි නිවන නොදන්නා නෙමේ ප්‍රශ්න. ඒ කියන්නේ අපි නුවණ පාවිච්චි කරන්නේ. අපි හිතන්නේ අපිට ඕනේ හාමුදුරුව අපි ඔබයි නිවනට. එත්තකම්ම බලහන්. එහෙම නෙමේ කාරණා සිහි කරගන්න. නැත්නම් වෙහෙස බොරු නෙමේ. ඒ කියන්නේ මේ සහේතුකව මෙහෙම පෙන්වලා තිබ්බහම සහේතුකව කාරණාව කිව්වම ඒක විතර්ක කළා, තර්ක කළා, නුවණින් අරගෙන එහෙනම් මේකයි අපි කරන්න ඕනේ කියලා පිළිතලා අරගෙන ඒකේ යෙදෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන නිවනට වැටෙන විදිය වචන ටිකක් මොන කොතනද තියෙන්නේ? එහෙම ක්‍රම නැහැ. බුදුරජාණන් වහන්සේට උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන් මෙහි කිච්චන් ආතප්පං අක්කකරෝ තථාගත මහණේ තථාගත වීර්ය කිරීම කෙලෙස් ගෙවා ගැනීම නුඹලගේ වැඩක්. තථාගතයන් වහන්සේලා මග කියන්නේ. ඒ වගේ අපිට මෑන්නේ කොහෙන් කියලා අහන්න ගියත් අන්තිමට පෙන්වන්නේ යථා ස්වභාවය මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පෙන්වන්න දින බුදුරජාණන් වහන්සේට මේ ස්කන්ධ පංචකයේ ප්‍රත්‍යයෙන් හටගත් එක සත්‍ය සුග්‍රේ නෝන ධර්මතාවයක් කියන එක පෙන්වයි සම්මාදිට්ඨිය කියලා. ඇත්ත තමයි ඔය. ඇත්ත ඕකනම් ඔයක නොදන්නා කාලේ ඇසුරු කරපු මේ වැරද්ද වැරදි. මේ වැරද්දෙන් බලන්නේ නැතුව නිවැරද්ද ඇසුරු කළ වැරද්ද ගෙවා ගන්න කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ සීලයක පිළිපදලා සමාධි වඩමින් ඕක ජීවිතේ මේක ගෙවා ගන්න මේ වැරද්ද. ඒක තියෙන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ මේ අපිට එහෙනම් තියෙන්නේ මොකද්ද? දැන් නාම රූප දෙකක් තියෙන කියන එක පිළිගන්නවනේ. පැහැදිලිනේ, දන්නවනේ. හරි. ඇත්ත. එහෙනම් දැන් අපිට තේරෙනවා නමුත් මේ සත්‍යයේ පුද්ගලෙක් කියලා තේනවා. එහෙනම් මේ තේන එකට තමයි අපි කියන්නේ මේක බොරුව, මේක කෙලෙසේ. මේක නොදන්නා කාලේ ඇසුරු කරපු වැරද්දක්. දැන් මේ වැරද්ද අයින් කරන්න, වැරද්දෙන් ගෙවෙන්න කියලා තියෙන තැන මොකුත් නැහැ. නිවැරද්ද භාවිතා කරන එක. අඳුර නැතිකරන්න කියලා සවල් ගෙනල්ලා, කූඩ ගෙනල්ලා, පුරෝලා අඳුර අයින් කරන්න බෑ. අපිට පුළුවන් මොකද්ද? අඳුර නැතිකරන්න කියලා ආලෝකයක් දැල්වෙන එක අපිට තියෙනවා. පහනක් පත්තු කෙරුවොත් ආලෝකයක් දැල්වුවොත් අඳුර නැති වෙයි. එහෙම නැතු අඳුර නැති කරන්න කියලා බැකෝ එකක් ඩෝසර් එකක් ගෙනල්ලා කපලා ඉවරයි හැක. ඒ වගේ වැරද්ද නැති කරන්න කියලා වැරද්ද අයින් කරන්න ක්‍රමයක් නැහැ. මේ සත්වපුද්ගල භාවයට පෙනෙන එක, මේ ඇලීම ගැටීම අයින් කරන්න කියලා වෙන ක්‍රම නැහැ. ඒක ඇදලා දාන්න බෑ. ඒ වෙනුවට අපිට පුළුවන් අඳුර නැතිකරන්න ආලෝකයක් දැල්වනවා වගේ වැරද්ද අයින් කරන්න අපිට කරන්න තියෙන නිවැරද්ද කියන එක ගන්න එක විතරයි. නිවැරද්ද යොදා ගන්න පුළුවන්. අපි සත්වපුද්ගල භාවයක් එනවනම්, තියෙනවනම් සත්වපුද්ගල භාවය නිසා දුක් දුමනස් එනවනම්, කෙලෙස් ආදී අරමුණු එනවනම් ඒක පීඩාවක් නම් දුකක් නම්, මේ පීඩාවෙන් දුකෙන් මිදෙන්න සත්වපුද්ගල භාවය ඒ නිසා ඇතින කෙලෙස් ටික නැති වෙන්න ඕනේ. ඒ ටික නැති කරන්න නම් මොකද කරන්නේ? ඉන්න නිවැරද්ද තුල ඉන්න ඕනේ. ආරද්ධ විදිය කියලා කිව්වේ මොකද්ද? අත්ත නොහැර අර නාම රූප කියන ධර්මතාව දෙක පුළුවන් විදියට බලන්න. ඈ අපි මතක් කරේ විතක අමතක වෙලා යන්න පුළුවන්. ආයෙත් බලන්න. ආයෙත් අමතක කරලා ආයෙත් බලන්න. නිවැරදිව නාම රූප දෙක සිහි කර කර බලනවා. ඒකට උපකාරී පිටක පිටර සීලයක සමාධියක ඉන්නවා. මේ විදිහට යනකොට මේ සත්පුද්ගල භාවයේ ගෙවේ. සත්පුද්ගල භාවයේ ගෙවෙන්න ගෙවෙන්න ඊගාව මට්ටමේ තියෙන නාම රූප දෙක බලනවත් ওই නුවණම ඕගලන්ට ඉදිරිපත් කරලා දෙන්නයි. දැනට කෑලි ගහමු බලන්න. ඒකෙදි මම කියපු විදිහට මම කියපු වචන ටික ඕනේ නැහැ. ඒ න්‍යාය ගන්න. ඒ තමන්ට උපකාරී පහසු විදිහ වචන හසුරුව ගත්තට කමන්නේ. ඒකේ දැන් රූපේ බලන්න මම කිව්වනම් කෙස්ලොම් නියද ධම්මස්නහර කියලා. ඒ වචන ටිකම විතරක් නෙමෙයි තමන්ට රූපේ සත්පුද්ගල භාවයේ දුරු කරගන්න මොන විදිහේ ක්‍රමෝපායන්ද යොදා ගන්න පුළුවන්. ඒ ඕන ක්‍රමෝපායක් යොදා ගන්න. රූපේ මෙබඳුයි කියලා පෙන්නල මේ ආහාරයෙන් හටගන්නේ කියලා බලාගෙන මේ න්‍යාය වරද්දන්න එපා. ඒකට ඒ සැකිල්ල පුරවන්න ගන්න උපකාරක ධර්ම. මැටි වුණත් කමන්නේ, පුළුන් වුණත් කමන්නේ, රෙදි වුණත් කමන්නේ වගේ මේ ටික පුරවන්න ගත්ත ටික ධාතු වශයෙන් වෙන්න පුළුවන්. අර වගේ මැටි පිටියකට උපමා කරලා වෙන්න පුළුවන්. මේ වචන වලින් වෙන්න පුළුවන්. තව තමන්ට පහසු විදිහකට ඒක මේ බැලුවට කමක් නැහැ. අපිට ඕනේ හැම වෙලාවෙම දැන් කය කියන එක සත්ව නෝ පුද්ගල නෝ අචේතනික අචිත්තක චේතනා නැති සිත් නැති මලමිනිය යම්සේ සිතින් කීින් කිරින් කරන්න බෑද පේන්නේ ඇහෙන්නේ නැද්ද? අදටද කය එබඳුයි කියන මට්ටම ඕන. කය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි මේ දැකීම් ඇහිීම් දැනීම් මේ හැම දෙයක්ම වෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්න ඕන. ওই විදිහට බලනකොට කයේ අනාත්ම ස්වභාවය තේරෙ. ඒකටම උගලන්ට වේදනානුපස්සනාවත් හම්බ වෙයි ප්‍රකට වෙයි. ඇයි මෙහෙම tag ගල ගැහුවොත් මෙච්චර කාලයක් මේ වේදනාව අතේ වේදනාව වෙලා තියෙනවා. ඒ හින්දා යම්මෝ අතපෙක්කමයි කියන්නේ. නමුත් කය ඇසුරු කරගෙන පවතින හිතටයි වේදනාව දැනෙන්නේ කිව්වොත් අත ගසලා හරියන්නේ නැහැ. මොකද වේදනාව අතේ තියෙනවා නම් අත ගැසුවට කමන්නේ නැහැ. අත උදව් කරගෙන හිතන එහෙම හිත ගසලා දාන්න වෙයි. නමුත් ඒක බෑනේ. ඒ වගේ චුට්ටක් අසල වෙන්න පිටනට එනවා. වේදනාව අතේ වෙනතක් අතේ කැක්කුම ඇති වුණොත් ඒකට ප්‍රතිකාර මොනකර අත මෙව කරන්නේ නැතු ඉන්න බෑ. වේදනාව හිතේ එකක් වුණොත් අතට ප්‍රතිකර්ම කෙරුවට හරියන්නේ නැහැ. ඔළුවේ අමාරුවට කකුල බෙහෙත් බඳලා හරියයිද? හරියන්නේ නැහැ කියන තැන එනවායි කියන්නේ. එතකොට අපිව ටික ටික ඇතුළට ගන්න එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක නිශ්චිතංච චලිතං අත්ති අනිශ්චිතංච චලිතං අත්ති. මේ කය මම මගේ කියන අදහසක් තිබුණොත් මේ ඇති වෙන වේදනා ආදී ධර්ම මේ කයට ගැට ගන්න ගතිය තිබුණොත් සෙලවෙන්නේ නැතුව නම් ඉන්න බෑ. නිශ්චිතංච චලිතං අත්ති. බඩේ කැක්කමක් හදුනොත් අම්මෝ කියයි. ඒ ලෝක කැක්කමක් හදුනොත් අම්මෝ කියයි. කෑ ගහයි යම්බරී හූ කියයි. නමුත් කය අසුරු කරගෙන පවතින හිතේ තියෙන ගති ටිකද ඒ දර්ශනයටම මේ කය පැත්තට හිත නැඹුරු වෙන්නේ. ඔළුව අල්ලන මේ කැක්කමට ඔළුව අල්ලනවා කියලා මෙහෙම කෑ ගහන්න නැති ප්‍රතිකර්ම කරයි නොකරනව නෙමෙයි. නමුත් සිහි ඇතුව නොනැති විවසන්දු පුළුවන් මට්ටමකට එනවා. වැඩෙන්නේ වැඩෙන්න පහසුයි. ඉබේම එනවා නෝන. ඒ කය ගැන පේනකොට කය ඇසුරු වේදනාවක් දැනනකොට කය ඇසුරු කරගෙන ඉන්න හිත හිතේ මේ වේදනාව උපන්නේ කියන වේදනාව කයට ගෙට ගන්න පුළුවන්. ඒකෙන් ඒක කායानुපස්සනාව නෝන රූප කෙනාට වේදනාව පස්සනාව බෑ. ඔය මට්ටමේ කරපු කෙනාට තමයි මේ ගති ටික අල්ලන්න පුළුවන්. දැන් ඔය ධම්මානුපස්සනාවට යන්න හදන්න. ධම්මානුපස්සනාවට යන්න පස්සේ දැන් කායानुපස්සනාව ගැන බලන්න. ඔය කියපු ටික විතර බලන්නකො. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස කියන ධර්මතා ටික අහගත්තට සෝවන් වෙන්නේ නැහැ කියලා මම කියවනේ. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේගේ තිබුණේ බලෙන් හරි මිනිස්සු ටික ඉඳෙව්වත් මෙහා කෙරුවා නම් එහා කෙරුවට කියාගෙන ඇයි ඇහුණු ගමන් සෝවන්? ඔව් 500යි 1000යි නෙමෙයි ලක්ෂ ගණන් කෝටි ගණන් සෝවන් වුණා රහත් වුණානේ. නමුත් ඒ හේතු සම්පත් තිබුණේ හින්දා ඈ ඒක දර්ශනයක් දැක්කම ඒ හැම දර්ශන බණ අහනකොටත් භාවනාවම යානි සංසතිය තියෙන භාවනා කෙරුවා කිව්වත් දර්ශනය දැක්කත් කෙලෙස් ගෙවා ගන්න ඕනේ. එතකොට මෙතනදී මුලින් කිව්වේ දර්ශනයෙන් පහතබ්බ ධර්මයෝ කියලා මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කම ස්කන්ධය සත්වයක් පුද්ගලයක් කියන හැඟීමත් ඒ හැඟීම නිසා ඇති වෙන දුක්ජොම්මස්තිකත් නැති වෙනවා. ඒකද මේ අහගත්තට නෙමෙයි දැනුණාට නෙමෙයි තමන්ට පෙනෙන මට්ටමට එන්න ඕනේ. එතකොට එහෙම අනිත් වෙලාවට සත්පුද්ගල භාවයෙන් වැහෙනවා. දැන් අපි කියමු අද දැන් මම ওই ටික කිව්වනේ කිව්වා. ඒ කියන්නේ මෙනෙහි කරන්න ගන්න මෙතන සත්වයේ පුද්ගලයක් නෑ මෙතන තියෙන්නේ නාම රූප ධර්ම පාදයක් මේ විදිහට කියලා මෙනෙහි කරන්න ගන්න. මෙනෙහි කරුවාට හිත පිළිගන්නවද? හිතට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ තාම සෝවාන් ඵලෙට කිට් වෙලවත් නෑ කියලා කිව්වේ. යම් වෙලාවකදී හිත පිළිගන්න මට්ටමට ආවොත් ওই වෙලාවේදී මෑණියෝ භාවනා කරන්න කියලා ඔය හිතපු එක ඔය ඇත්ත දකින්නයි උපකාර කළේ. එතකොට ඔබට මෑණියෝ ගාව මේ දර්ශනේ ඇතිවීම සඳහා යොක් කළා කියලා. එතකොට කොහොම බලනකොට මේ ඇත්ත දැකපු කම නිසා මේ කෙලෙස් නැති වෙන්නේ යම් දවසක. භාවනාවෙන් පහත අබ්බ ධර්මයන්ට දර්ශනෙන් පහත අබ්බ ධර්මයන්ට ඔක්කොම තියෙන මොකද යෝනිසෝමනසිකාරයනේ. අපිට කරන්න තියෙන්නේ හිතන එක. තේනවා කියන ටික මෙහෙ. අර ටිකේදී පෙනිච්ච එක මතුමතු පිරිසිදු වෙන්න ඊට පස්සේ තියෙන. ඒක දැන් සෝවාන් ඵලයේදී පෙන්වන්නේ අනඤ්ඤාත අඤ්ඤාසාමිති ඉන්ද්‍රිය නොදන්නා දේ දැක ගන්න යන. දැන් නාම රූප දෙකක් තියෙන්නේ කියලා අහගත්තට පේනවද? පේන්නේ නැහැ. පුද්ගලයෙක්ද පේන්නේ? දැන් ඒ නොදැක්ක දේ දැක ගන්න යන්න හින්ද සෝවාන් මාර්ගය කියනවා අනඤ්ඤාත අඤ්ඤාසාමිති ඉන්ද්‍රිය. දැන් ඔන්න සීලයක පිළිපදලා ඒ හිත වඩවඩ මෙහෙම ධර්මයේ සම්මර්ෂණය කරන දැන් ওই භාවනා කරන විදිය ටිකම තමයි අපිට කරන්න දෙන්නේ. ඔහොම නාම රූප දෙකක් තියෙන්නේ කී කියා මෙහෙම බලන්න. බල බල ඔන්න නීවර දර උදුරු කර කර බලන්න. යම් දවසකදී කිසිම සැකයක් නැතුව මේ නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ කියන එක පේන මට්ටමට ආවොත් එතකොට ඕකෙදි ලෝකෝත්තර මාර්ග දර්ශනයෙන් තව ගොඩක් කියන්නේ මේ කියන්නේ මේ හැම ආයතනයක් හරහාම හත ගන්න ධර්මෙ නැති වෙනවා කියන මට්ටම එනවා. අපි කියමුකෝ මේ නාම රූප කියන ධර්මතා දෙක හිතේ පිළිගන්න මට්ටමට දකින මට්ටමට තමන්ට සිහි කළාම සැකයක් නැතුව පෙනෙන මට්ටමටම ආවා කියලා. ඔන්න පෙනෙන මට්ටමටම ආවහම සත්වයක් ඉන්නවද නැද්ද ඒ කතා නෑ. හිතියනම් කොහෙද ඉන්නේ ඔය කතා නෑ. මොකද ඒක අහන එක වැරදි. මෙහෙම තියෙන ධර්මතාවයක් කියන අදහස තියෙන. ඔන්න දැන් තමන්ට යම් දැක්මක් තියෙනවා. දකින්න පුළුවන්. ඔන්න දර්ශනය. දැක්කට අර ආශ්‍රව ගෙවිලන දින්දා ආයෙත් ටිකකින් වැහෙනවා. සත්ව පුද්ගල හැකියමින් ආයෙත් වැහෙනවා. තේරුණනේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර දර්ශනීයම ඒ දර්ශනේ දැකපු ධර්මතාවතික ආපහු බල මේ වැස්ම සත්ව පුද්ගල භාවය ගෙවන්න ඕනේ. දැන් මේකට කියනවා පරියෝදාන්න. පිරිසිදු කිරීමක් දැන් තියෙනවා. අමුතෙන් අලුතෙන් දකින්න එකක් නැහැ. දැක්කනේ දැන් මේ ඇත්ත. දැකපු එක පිරිසුදු කරන්න තියෙන්නේ. දැන් දැකපු එක කෙලෙස් වලින් වැහිලා තියෙන්නේ. ආවරණියන්ගේ වැහෙනවා. දැන් වැස්ම දුරු කරන්න තියෙන්නේ. එහෙ බලන්නේ මොකද? එහෙ පෙනෙන එක වහන ධර්මයේ දුරු වෙනකම් දැන්. ඉස්සෙල්ලා බැලුවේ එතන පවතින ධර්මතාව ටික දකින්ද? ඒකද කිව්වා දර්ශනයක් කියලා. දැන් ඒ දර්ශනයම නැවත ඒක ඒවට දැන් අපි කියන සූවාම් ඵලය. සකදාගාම මාර්ගය සකදාගාම ඵලය අනාගාම මාර්ගය අනාගාම ඵලය ආර්යත් මාර්ගයට කියන වෝදාමිය කියලා. පිරිසිදු කිරීම. ආර්යත් ඵලෙට කියන පිරිසිදු උනා. කියලා ඒ කියන්නේ වැස්ම මුකුත් නැ මේ මට්ටම එළඹුණ සිටින. කියන එක. එතකොට අතනදී අපිට තාම කෙලෙස් ගෙවන්න බෑ ගෙවෙන්නේ නැ කොච්චර බැලුවත් මොකද? ඒකට ප්‍රතිපක්ෂ ඇත්ත කියන එක දකින්න මට මුලදි වෙන්නේ දැන් ඇත්ත දකින්නයි මේ යන්නේ. ඇත්ත දැක්කට පස්සේ මේ හුරුව ගෙවෙන්න යන්නේ. නමුත් ඒ ටිකේදිත් මේ ටිකේදිත් කරන්න තියෙන දේ එකම තමයි අපිට. නමුත් ඒකෙන් කරන කෘත්‍ය ටිකක් තියෙනවා. පළවෙනි එකේදී වෙන්නේ ඉස්සෙල්ලා ඇත්ත දකින්න වෙනවා. දැක්කට පස්සේ දැකපු ඇත්ත පාද ගන්න වෙනවා ආපහු ආපහු ආපහු. ඒකද කියලා ඕදානේ. පිලිසුදි. හැබැයි ඉතින් පුදුම හදිසියක් තියෙනද ඕවන් දැකලා ගහන් වෙන්න. දුක් වින්ද කමන්නේ. සෝවාන් උනාලන් ඇති. ඒක එහෙම වචනෙට සතර අපායෙන් මිදෙන්නේ නැහැ අප්පා. ඉතින් ඕක දැන් ඉතින් නේ. සල්ලි කිවල සෝවාන් ඵල ගන්න ක්‍රම තියෙනවනේ. ඉතින් අලුතෙන් හදිසි කටියට පුළුවන්. ඕන්න. අපාය ගියත් කමන්නේ සෝවාන් ඵලය ලැබෙනවා. මම ගහන්නේ මොකද මේ මෙච්චර මේ මාර්ගඵල ලබන්න තියෙන හදිසි? එහෙම නෙමෙයි වචන වලට සීමා වෙන්න නෙමෙයි තමන් තුළ මේ කුසල ගතිය තියනවාද කියන කාරණාවයි හොයා ගන්න ඕනේ. හදිසි වෙන්න සුවන් වෙන්න නෙමෙයි මේ ඇත්ත දකින්නවා කියන ධර්මතාවය උපදවා ගන්න. මේ වැරද්ද කියන ගතිය අයින් කරගන්නේ කොහොමද කියන තැනම උසාවන්. සෝවාන් කියලා අමුතු එකක් ගන්න එපා. කොහෙවත් සෝවාන් කියලා එකක් නැහැ. සකදාගාම කියලා එකක් නැහැ. ඇත්ත දකින්න මට්ටමේ හිතට හිත නම් කළා. ඇත්ත දකින්න මට්ටමේ හිතට නම් කළා සම්මාදිට්ඨි කියලා. අපි හිතාගෙන ඉන්නේ මොකද්ද? සෝවාන් මාර්ගසිතට කියනවා සම්මාදිට්ඨි කියලා. ඒ කියන්නේ මේ සෝවාන් මාර්ගයෙන් සෝවාන් ඵලින් කෙලෙස් නැති වෙන්න ඕනේ. සෝවාන් මාර්ගසිත ඵලසිතක් දකින්න. නමුත් හොඳට දකින්ද සෝවාන් මාර්ගසිත සෝවාන් ඵලසිත නම් ඒ සෝවාන් මාර්ගසිත ගත්තෙ මොකෙන්ද? එහෙම නෙමෙයි මේ ඇත්ත ඇති හැටි දකින්න සිත් දකින්න දර්ශනයේ තියෙන අවස්ථාව ඒ සිත් නම් කරන සෝවාන් මාර්ගසිත සෝවාන් ඵලසිත කියලා. එහෙම නැත්නම් සෝවාන් ඵලසිත සෝවාන් මාර්ගසිත කියලා එකක් නැහැ. සම්මාදිට්ඨි ඇත්ත දකින්න ඒ නුවණ තියෙන ඒ සිත නම් කරනවා මේ නම් වලින්. එතකොට තමන් තුළ මේ ඇත්ත දකින්න කම උපදවා ගන්න මහන්සි වෙන්නේ. එතකොට තවුන දෙතිය මොන් කියන ඒවා මොන විදිහට යනවද? ඔච්චර වටිනා දෙයක් කිව්වත් ලෝකේ ඔතනින්ද මොන වචනින්ද වැරදෙන්නේ කියන තැන් අල්ලන්නයි ඉන්නේ. ආමුදුරුව කිව්වා සෝවාන් කියලා එකක් නැහැ, සකදාගාමි කියලා එකක් නැහැ, අනාගාමි කියලා එකක් නැහැ කියයි. මොකද ඔහොම තැන්මයි හොයන්නේ. දවස පුරාම සතර ගෙවෙන කෙලස් ගෙවෙන වචන දහස් ගාන කියන්න ඇති. ඒ එකක්ක බලන්න මේක තනිකර මිත්‍යා දෘෂ්ටියක් නෙමේ. සෝවාන් කියලා එකක් නැහැ, සකදාගාමි කියලා එකක් නැහැ, සාසනෙත් නැති කරන්න යදන්නේ කියයි. නමුත් ඒකේ දෙපැත්තේ අර්ථය ගන්න ඉතින් කතා කරන්න හරි බයයි. බන කියනවා කියන එක ලේසි නෑ. දැන් මේගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ බන අහලා යනවා, හාමුදුරුවෝ බන කියනවා කියලා. කී දෙනෙක්ගේ ප්‍රශ්න වලින් කී දෙනෙක්ගේ අදහස් වලින් බේරෙලද මේක කියන්නේ කියලා දන්නවද? මේ මානසික මට්ටම නැත්තම් ඒක ලෙඩක් වෙයි මේ බන කියන එක. එච්චරට චූටි අදහසක් ඇති ලෝකෙට ඒක විතරයි අල්ලගන්න. ඉතින් හරි අමාරුයි ලෝකයක් ඒක කටයුතු කරන්න. ඉතින් මේ වචන කතා කරනකොට බයයි. ඒ හින්දා මේ සෝවාන් ඵලයක් සකදාගාමි අනාගාමි අරිහත් කියලා එකක් නැහැ කියලා කිව්වා නෙමෙයි. මම කියන්නේ ඒ මට්ටම සම්මා දිට්ඨිය නම් කරනවා කියන කාරණාව කිව්වේ. මොකද වර්තමානයේ මෛත්‍රී සහගත සාසනේ ඉච්ඡට ඇසුරු කරන පිරිස ඉන්නේ. ඒ හින්දා හරි අමාරුයි. ගිනම් තමන්ට පහසු මට්ටමකින් පංචිල් සමාදන් වෙන්න, පොයට උපෝසත සිල් සමාදන් වෙන්න ඒ හොඳටම ඇති. සමාධිය නම් ඉතින් තමන්ට හැකි හැම වෙලාවකම චිත්ත සමතයක් ඇති කරගන්න කටයුතු කරන්න. මේ කෙනා කෙනාගේ සීල සමාධි දෙක මහත්ය, කෙනා කෙනාගේ පොහොසත්කම. පොහොතුමාට සල්ලි තියෙන මෝටර් බයිසිකලයක් ගන්නද, කාර් එකක් ගන්නද, හෙලිකොප්ටරයක් ගන්නද, ජෙට් එකක් ගන්නද, ඒ මට්ටමට සල්ලි අරගත්තාම වේගෙයි. ඒ වගේ ඔබතුමාට හැකියාව තියෙන්නේ මොන විදිහට සිල් සමාදන් වෙන්නද, මොන විදිහට චිත්ත සමතයක් ඇති කරගන්න කාලය වැය කරන ඒ මට්ටමට ඒක යොදන්න පුළුවන්. ඒ මට්ටමට ප්‍රඥාවට උපකාරයි. ඒකෙදි මේ මට්ටමේ සීලයක් මේ මට්ටමේ සමාධියක් කියලා පනවන්න බෑ. ඒ කියන්නේ ඔබතුමාට හොඳයි මේ මට්ටමේ වාහනයක් කියලා බැලුව සමාහිත ඒ මට්ටමේ මං කියන මට්ටමේ වාහනයක් ගන්න සල්ලි නැති ඇති. සමාහිත මං කියන මට්ටමේ වාහනයක් ගන්න ඒට වඩා සල්ලි තියෙන මං කියන්නේ අඩු මට්ටම එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ අතේ තියෙන මුදලට යන ගමනට හොඳ වාහනයක් නැකයි කියලා ඔබතුමා තීරණය කරා. ඒ වගේ සීලේ මං කිව්වොත් මෙන්න මේ මට්ටමේ සීලයක් කියලා මෙයාට ඊට වඩා වැඩි සීලයක් රකින්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. මම වැඩි එකක් කිව්වොත් මෙයාට එච්චර අවකාශ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනා කෙනා දකින්න සීල සමාධි දෙක තම තමන්ට ගෝචර මට්ටමකට. අනිවාර්යෙන් උපයෝගී උපකාරයි. සීලය හැම වෙලෙම සමාධියට උපකාරයි, සමාධිය ප්‍රඥාවට උපකාරයි, ප්‍රඥාව විමුක්තියට උපකාරයි, විමුක්තිය නිවනට උපකාරයි. සීලෙන් පටන් එහෙන් යන්න එපා, එහෙන් යන්න බෑ. මං කියපේ කරන්න ඔයෙන් යන්න බෑ. මයි කවදාවත් සවිඥානික රූප විතරක් අරමුණු කරන්න එපා කියලා මම කියන්නේ. බත් එකේ නාම රූප දෙකක් පේන්නේ නැහැ නේ අපිට, එහෙන් බලන්න බෑ. ඒ දැනීමවත් නෙමෙයි අපිට ඕනේ. අපිට මේ කය පුද්ගලයේ කියලා පෙනෙන අස්පනා අපිට පුද්ගලයේ කියලා හිතෙන්නේ මේ උදාරික රූපෙන්නේ. ඒ රූපය කියන එක කැලි කැලි නෙමෙයි, මේ රූපය කියන එකම පුද්ගලයක් නෙමෙයි කියන කාරණාව හිතට දැනෙන විදිහට මේ රූපයම කොටස් වශයෙන් බෙදලා කේස් ලොම් නිය දත් අම්මස් අපිට මෙහෙම රූපය කොටස් වශයෙන් බෙදුවොත් මෙහෙම මෙහෙම කොටස් ටිකක් තියෙන්නේ. ඒ ඔක්කොම කොටස් ටික කනබුන ආහාරයෙන් හැදෙන්නේ. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ ටික දැනෙන්නේ කියලා බලමු. මෙතෙන්දි මේ හිතට දැනෙන්නේ කියන ටික අවශ්‍ය වෙන්නේ කයේ අනන්‍යතාවය අචේතනික බව ඔප්පු කරගන්නයි. කය සත්ව පුද්ගලයෙක් නෙමෙයි, එහෙනම් කයින් කරන වැඩ නෙමෙයි කියනක ඔප්පු කරගන්නයි මේ කරන්නේ. මේකද උපායය? මේ නාම ධර්ම බලන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේදී. නමුත් නාම ධර්ම පැත්ත බලන්නේ වෙන මොකුත් නෙමෙයි. අම්මස් ලේනහර ඇට ඇට මිදුළු කනබුල ආහාරයෙන් යුක්තයි කියලා රූපේ අපි බැලුවට මෙබඳු කය ඇසුරු කරගෙන කරන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. යනවා පේනවා, එනවා පේනවා, රූප බලනවා, සද්ධාහන වගේ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ওই ක්‍රියාකාරකම් ටිකේ යත් හේතු මූලයේ නොදන්නාකම උපකාරී අපිට තවත් මේ පුද්ගල භාවය ඇති වෙන්න. ඒ නිසායි රූපය ගැන බලලා රූපයක තියෙන මේ සිතෙන් කරන වැඩ ටික බලන්න කියන එහෙන හරි කයෙන් කරනවා නෙමෙයි තම කියන ටික ගන්න. ඒ නිසා ඒ බට්ටික අනන කොටක් බට්ටික හාල් ටික ගහන කොටක් හැම වෙලාවෙම මේ කයේ හෝ සත්ත්ව පුද්ගල භාවයට හම් වෙච්ච නිමිත්ත රූපේ එහෙන් පිටින් හිතේ අල්ලගෙන හිතෙන් නිමිත්ත කල්ලගෙන ඒකේ කොටස් වශයෙන් බලන්න. ඒ විදිහට කරන්න. එතකොට තමයි කාලයක් යනකොට උගලන්ට හොද්දට දෙන් වල තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ඇල්ලුවත් කෙනෙක් ඇල්ලුවා නෙමෙයි මේ කන බොන ආහාරයෙන් හැදුන අනාත්ම රූපේ ස්පර්ශ උනානේ. මේ කය අසුර කරගෙන ඉන්න හිතට ඕන මේ ස්පර්ශ වෙච්ච ගතියක් දැනේ කියන තරම් තමන්ට උපකාරයි. තමන්ට ඒ මට්ටමට පේනවා. මෙහෙම ඇල්ලුවත් කිසිම වෙලාවක කය අසුර කරගෙන ඉන්න හිතට මේ බව තේරෙන මිසක මේ අතට තේරුණා නෙමෙයි නේද කියන මට්ටම. ඕක ඊගාට වටිනාකම එන්නේ ජීවිතේ. ඒ කියන්නේ මේ මට්ටමේ ඉඳලා මේ හැම එකම නේදක් දුකක් හැදුනත් මේ මගේ වුණා කියලා දුක් වෙන්නේ නැතුව හොඳට උරුතු දෙන මට්ටමකට එනවා. තව උඩට යනකොට මේ ආයකත්වත් මෙහෙමත් බලන් දුන්නේ නැති තැනකට එනවා. එච්චරක මේ සම්පූර්ණ වෙනස් වෙන අරමං කිව්වේ මේ උදාරික රූපෙන් අතහැරුණාම කෙලින්ම මුළු ජීවිතේම සැප දුක් විඳිනවා. මට්ටම අර අර චිත්‍රයක තියෙන මට්ටමට එනවා. ඒ ගති ටිකමයි ඒ චිත්‍රයක තියෙන බරෙන් විතරයි යාගේ බර. වෙන චුට්ටක්වත් බර නැහැ. කිලෝ 60ක් තියෙනවනේ කිලෝ 60 මේ රූපේ බර මිසක අරපු හැවේ බර මිසක මේකට බරක් ඇත්තෙම නැහැ. ඒක මේක හරි පුදුම අර එක රහතන් වහන්සේ නමක් කියන්නේ මගේ රූපේ හරියට හුළඟට නිලදෙන කුඩියක් වගේ කිය. ඒකයි ඉබ්බඳු. මම කොහොමද දන්නේ මෑණියෝ වඩන්නේ කොහොමද කියලා? ඒක නෙවෙයි ප්‍රශ්නේ. මට මෙච්චරයි කියලා කියන්න පුළුවන් ඕක මං කරන ක්‍රමේ නම්. ඒක තමයි මං කියුවේ මේ මෑණියෙන්න මේක තියෙන්නේ දවස් කුලියට නෙමෙයි. මේක තියෙන්නේ කොන්ත්‍රාත් පදනම මත. දවස් කුලියට නම් උදේ ඉඳ හවසනකම වැඩ කෙරුවාම එයා මොන විදියට කෙරුවත් පඩිය දෙන්න ඕනේ. කියල් 1000ද 500ද. කොන්ත්‍රාත් ක්‍රමයට කෙරුවාම අඩි ගන්නටද යාර ගන්නටද එහෙමනේ. ඒ වගේ මේකේ තියෙන කරපු මට්ටම. ඒක මෑණියෝ උදේ ඉඳන් හවස වෙනකන් අප්‍රමාදීව වීර්යයෙන් කළොත් ඒ මට්ටම තික්ම. ඉතින් දවසට අර ගොනාගෙන කුළු හරක ගෙනල්ලා දවසකට විනාඩි 5ක් කනුව බැඳලා තියනවා වගේ ආපහු ලෙහෙල යනවා. ආයේ තීගාව දවසෙත් කුළු හරක ගෙනල්ලා කනුවක බැඳලා තියනවා විනාඩි 5ක් දවසට. හැමදාම විනාඩි 5ක් බඳිනවා. ඉතින් කියනවා හැමදාම කනුවේ බැඳලා තිබ්බම ඌ හේත් මේ මුගේ කුළු ගතිය යන්නේ නැ නේ කියන්නේ. ඇහුවොත් කොච්චර වෙලා බැඳලා තිබ්බ විනාඩි 5ක්. ඉතින් ඔච්චර තඩි රූපයක් දෙන කුළු හරකවත් හිල වෙන්නේ නැහැනේ. ඒ විනාඩි 5ක් බැඳලා පැය දවසට පැය 23යි විනාඩි 55ක්ම කුළු. විනාඩි 5ක් බැඳ කියලා කුළු ගතිය යන්නේ. හැබැයි හැමදාම බැඳලා. ඒ වගේ හාමුදුරුවනේ හැමදාම භවනා කරන ඒත් මේ හිත හැදෙන්නේ නැහැ. ඇහුව කොච්චර විනාඩි 10යි. ඒ කියන්නේ දවස පුරාම හිත ඔහේ දුවන කුළු හරකවත් විනාඩි 10ක් භවනා කරන උඹ බඳින්න උත්සාහවත් බඳින්නත් දැන් බඳින්න උත්සාහවත් වෙනවා විනාඩි 10ක්. හරිද? හැමදාම කළා. ඉතින් නොපෙනෙන තඩි රූපයක් දෙන කුළු හරක තිබෙන්නේ නැත්නම් 10000 ගුණයකින් බල නොපෙනෙන නාමයක් විච හිතේ කුළු ගැටි අරිනවා කියන එක ලේසි. ඉතින් දවස පුරාම කුළු හරක මෙල්ල කරන්න නම් කණුවක ගිනල්ලා බඳින්න ඕන. ඌ එහාට පනින්දි මෙහාට පනිනවා එහාට පනිනවා පොළව හාරනවා පිඹිනවා ඒද ලෙහන් නැතුවම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඌට කණ්ඩ බොණ්ඩ දෙන්න හොඳ නැහැ ඒ කාලෙදි. කණ්ඩ දෙන්නෙත් නැහැ බොණ්ඩ දෙන්නෙත් නැහැ ඌව හෙම්බත් කරන් අරින්න කණුවෙන්. ඔහොම බැඳලා තියෙනවා කණ්ඩ බොණ්ඩ නැති දවස් දෙකක්. ඌ එහාට පනිනවා මෙහාට පනිනවා පස්ස හාරනවා පිඹිනවා පහුව දවෙනකොට ඒ පිඹින ගතිය අඩුයි. දවසයි දෙකයි හරියට වැඩේ කළාන මාස ගණන් යන්නේ නැහැ. පිඹින ගතිය පහුරු ගන්න ගතිය අඩුයි. ඊට පස්සේ දැන් පිඹින්නේ නැහැ පහුරු ගන්න නැහැ. හැබැයි දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා කෑ ගහන තුන්වෙනි දවසේ දුවන වේගය අඩුයි දැන් ඇවිදලා යන්නේ. හතරවෙනි දවසේ නෝ කන්ද නැහැ තාම. ඈ උණු වතුර චූට්ටක් විතරක් දෙනවා. ඈ බඩ පිරෙන්න ඇඟට හයියෙන්න නම් කන්න දෙන්න. ඊට පස්සේ තව ටිකක් ගොන්නම් හතරවෙනි දවසේ විතර යනකොට දැන් හිමින් හිමින් කනුවට යන හිමින් 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 දවස් පහක් හයක් යනවා. අනේ මෙන්න මේක ඉඳගෙන සතියක් විතරම දැන් ගහමුල නිදි දැන් ටික ටික කන්ද දෙන එක වැඩි කරනවා. කොහොම හෝ සත්‍ය දෙකක් තුනක් බැඳලා තියලා ඊට පස්සේ මොකද කරන්නේ? එයාට ඇදගෙන යන්න බැරි. ඊට වඩා හයිය තියෙන හරකෙගේ බෙල්ල ගැට ගහනවා. ඇඳනවා කියන්නේ ගැට ගහලා යවනවා. කොහොම හෝ ওই විදිහට තමයි මේ හරක් ගමනේ. කවුරුහට හොඳට කුළු හරක් ගමනේ කළා හොරි වගේ නේ. නෑ මම කුළු හරක පොවට ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉගෙන ගත්තාම කිසිවක් අඩු නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අලි ගමනය කරන හැටි. ඈ කැලේ ඉන්න හි වල් අලි ගෙනලා හික්මෝ නැහැටි අස්සෝ හික්මෝ නැහැටි එන හරපු හික්මන් එමනේ. එතකොට හිතත් එහෙම හිත කණුවේ බැඳලා තියනවා විතරක් නෙමෙයි කණ්ඩ බොණ්ඩ නොදෙන්නත් ඕනේ. ඈ නොයේ කූප ශබ්ද ගන්ධ රස අරමුණු ඒ වගේ මෙයාට හිතට හිතෙන දේවල් ළඟට දෙන්න ඕන නැහැ. ඒ ඔක්කොම අයින් කරන්නත් ඕනේ. ඒකයි ඉන්ද්‍රිය සංවරය කියනක ඕනේ. ආජීව පරිසුද්ධ සූලියෙන් පත්ති සම්නිස්සීලියෙන් අපේ ඉතින් මෙහෙ කණුවේ බැඳලා තියෙන විනාඩි 5ක් මොකද කරන්නේ? උට වතුර තනකොළ මිටි පිටින් දෙන්නේ. විනාඩි 5යි භාවනා කරන ඊට පස්සේ දෙන්නේ ඔබනේ ඔබට කණ්ඩ නැති වුණා හිටියා නේද අප්පා විනාඩි 5 කියලා ඊගාව විනාඩි 5යි දෙන්නේ කොහොම මොනවද? උන්නක්කු තනකොළ මිටි පිටින් දුන්නම ඌ දෙවනි දාසේ බඳින්නකොට තවත් හයිද. ඒ වගේ ඒ වාගේ විනාඩි 10ක් භාවනා කළා අප මහන්සි කියලා ඊට පස්සේ වීඩියෝ එකක් දෙක් එකක් හොඳ සින්දුවක් කලයි මහන්සි නිද ටික භාවනා කළා. දෙවනි දවසේ පටන් ගන්නකොට අරතිකේ අත්දැකීමක් එන්නේ. ඉතින් එහෙම නෙමෙයි මේ ටික කනකා නොබීන් දෙන්න කණ්ඩ බොණ්ඩ දෙන එකත් නතර කරන්න ඕන. ඒ වගේ ඉතින් ක්‍රම උපාය වන් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම පැත්තක් ගැනම තියෙනද අපි භාවනාව ගැන කතා කරද්දී භාවනාව විතරක් නෙමෙයි ඒකේ ගොඩාක් පරිසර තියෙනවා. දැන් ඉන්ද්‍රිය සංවරය කියන එකෙන් හරියමක් වෙනවා. ඒ කියන්නේ තමන්ට දිවි පැවැත්ම පිණිස ඇහැ දෙකට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ යම් රූපයක් බලනකොට ලෝභ දේශ මොහ ලාමක අකුසල ධර්ම ඇති වෙනවා නම් හිතලම ඉබඳ රූප බලන එකෙන් හිතලම අයින් වෙන්න ඕනේ. තමන්ට ඇහැ පාවිච්චි නොකර බෑ. පොතක් කියවන්න පන්සලකට යන්න ආහාර පාන ටිකක් අවශ්‍ය දෙයට ජීව පැවැත්මට ජීවත් වෙන්න අවශ්‍ය දෙයට පමණ කුසල ධර්මයක් සිද්ධ කරගන්න තැනට පමණ ඇහැ පරිහරණය කරනවා. කිල ඒ වගේ හැම එකක්ම බෙදලා බෙදලා ඔන්න එහෙම හේතුක හදා ගන්න ඕනේ. එතකොට තමන්ට පසුතැවිලි වෙන විදිහට දුක් දුම්නස් එන විදිහට වචනය කය අසංගර වෙලා අසංගර කරගන්න විදිහට පත් වෙලා කටයුතු කරන මට්ටමට පත් නොවන විදිහට ආහාර පාන ටික හොයාගන්න දිවිපැවැත්ම කරගන්න දැනගන්න ඕන. හම් වෙන දේද පෙරේතකම කෑදරකම රැඳෙන්නේ නැති විදිහට නුවණින් සලකල බලලා පරිහරණය කරන මේ හැම එකකින්ම අර ගිනි තියන් ඉස්සලා කැලාවක් කොටලා වේලනවා වගේ ඈ මෙහෙන් භාවනා කමඨහන නිමිත්ත ඉගෙනගෙන ඒක වඩන්න පරිසරයේ මෙහෙන් ශනිකව ඇති කරනවා. එකපාරට ගිනි පෙට්ටිය ගෙහිලා අමු කැලේට ගිනි තියනවා වගේනේ අපි හදන්නේ. එහෙම කරන්නේ නැහැ. කමඨහන ගත්තට පස්සේ ওই සීලයෙන් එහෙම ලොකු දෙයක් කරනවා. ඒ පරිසරයේ සම්පූර්ණ මරණ වල්තල් ගහලා හරි මරණවා වගේ. ඉතින් ඒ වගේ ක්‍රමෝපායන් කරන්නේ අපි. ඉතින් ඒවත් තියෙනවා කියන එකක් දැනගන්න ඕනේ. තව මොනවාද තියෙන ප්‍රශ්න? ආනාපානසති භාවනාව කරනවා. ආනාපානසති කෙලින්ම ආනාපාන සතිය පටන් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම පටන් ගන්න. එහෙම අපහසුයි නම් මේ ඔය කියපු ක්‍රමයට අවිල නම් පුළුවන්. ඒ කියපු ක්‍රමයට අවිල ආනාපාන සතිය පටන් ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒකෙදි කිසිම වරදක් නෑ. බුදු ගුණ අසභේ මරණය වගේ ධර්මතා වඩලා ඒවැ පිහිටලා ඉවරලා හිත යම් සමතයකට පත් වෙනකොට පස්සේ ආනාපාන සතිය වඩනවා නම් ඒක පහසු නම් කෙනෙකුට එයා ඒ විදිහට කරන්නේ. යම් කිසි කෙනෙකුට එහෙම ඕනේ නෑ. හොඳට සිහිය හුරුයි තියුණුයි සති නිමිත්තකම සෙනිකව හිත තබා ගන්න පුළුවන් නම් එයා එතනින්ම පටන් ගන්නවා. ඒකෙදි එහෙම වෙනසක් නෑ. නිශ්චිත වෙලාවක් නැතුව හැම වෙලාවෙම කරන්න පුළුවන් ඒක තමයි වඩා හොඳ. මොකද කෙලෙස් එන්නේ දුක එන්නේ කර්ම රැස් වෙන්නේ නිශ්චිත වෙලාවකට නෙමෙයි. කෙලෙස් එන්නේ කර්ම රැස් වෙන්නේ හැම වෙලාවෙම නම් එහෙනම් සසරෙන් මිදෙනම ආවතත් හැම වෙලාවෙම තියෙනවා. අපිට හරියට නිශ්චිත වෙලා මේ වෙලාවට තමයි මට රාග දේශ මොහ එන්නේ මේ වෙලාවේදී විතරයි කර්ම රැස් වෙන්නේ මේ වෙලාවේදී විතරයි කෙලෙස් ඇති වෙන්නේ කියලා තියෙනවා නම් ඒ වෙලාවේදී රැකගත්තාම ඇති. නමුත් කෙලෙස් ඇති වෙන්න කර්ම රැස් වෙන්න ජීවිතේ නිශ්චිත වෙලාවක් නැත්නම් හැම වෙලාවෙම වෙනවා නම් එහෙනම් හැම වෙලාවෙම අපිට වෙනව වැරදි වැරදි හරි පැටලි පැටලි හරි උත්සාහවත් වෙන්න. ඒ නිසා ඒකට නිශ්චිත වෙලාවක් තියාගන්න බෑ. කෙනෙකුට හැම වෙලාවෙම ඒ දෙන්න අපහසුයි. සාම සම්බන්ධ සහිත නිසා හැම වෙලාවෙම යෙදෙන්න ඉඩකව අවකාශ ලැබෙන තාක් අවස්ථාවකට හරි පුරුදු කරගෙන ටිකක් කරන්න පුළුවන් කියන තැනකින් හරි හැදෙනවනම් ඒක හොඳයි. මුකුත්ම නොකරන වට වඩා අවස්ථාවට හරි වෙලාවකට හරි පුරුදු කරගෙන ටිකක් හරි අපි කියමු මුළු දවසේම ගමම් බිමම් ගිහිලා රැකියාවක් කරන කෙනෙක් කියන්නකෝ. එයාට පුළුවන් නිදාගන්න යන්න ඉස්සලා පැය භාගයක් කරන්න. මෙයා මේක අනිවාර්යයෙන්ම මම කළ යුතුයි කියන තැනකින් ඉඳලා ඒක කරනවා. ඒක ශ්‍රේෂ්ඨයි නිකම්ම නිදාගන්න කෙනෙකුට වඩා. හැබැයි එයා දැනගන්න ඕනේ ජීවිතේ කවද හරි දවසක මේ සම්බාධ සහිත භවෙ මිදිලා හරි ජීවිතේ හැම වෙලාවෙම සීනුවන යදාගන්න මට්ටමට මම පත් විය යුතුයි. එතෙන්ට යන්න මම කටයුතු කරගන්න ඕනේ. ඒ මට්ටමට කටයුතු කරපු දවසටයි මම සසරෙන් මිදෙන ඇඟට දැනෙන මට්ටමට කෙලෙස් අඩු වෙන්නේ එදාටයි කියන එක තේරෙනවා. අර පැය භාගයක් දෙකක් කරන්න පුළුවන් කුසල් රැස් වෙනවා කෙලෙස් අඩු වෙනවා. නමුත් මහ මොහොතේ වතුර කෝප්පයක් ගත්තට අඩුව තේරෙන්නේ නැහැ වගේ. ඒ වගේ මොහොතකදී යෙදුනට කෙලෙස් අඩු වෙනවා තේරෙන්නේ නැහැ. ඒකෙන් හිතට ඇඟට නිවෙන්න දැනෙන්නේ නැහැ. ප්‍රශ්න ගැටළු වලින් ගලවන්නේ නැහැ, බේරන්නේ නැහැ, දුකෙන් බේරන්නේ නැහැ මට්ටමේ. ඒ නිසා එහෙම ටිකක් මදි කියන්නේ නවාතැන්. තලය කියලා කියන්නේ 31 තලය කියලා කියන්නේ. තලය කියලා කියන්නේ සත්‍යයන් ආව නවතින දැන් මනුස්ස භූමිය කියන්නේ මනුස්ස තලය. අපි නිකන් සෙනඟ ගොඩක් කියන මනුස්ස තලය කියන්නේ ඒ වගේ. සඤ්ඤා තල කියන්නේ එක එක සඤ්ඤා මට්ටම්. සඤ්ඤා වාසස්ථාන. ඔය භාවනා කිරීමේදී මේක වෙනස් වෙනවා. ඒකේ වේ සංඥාවන් තියෙනවා නානත්ත කාය නානත්ත සංඥා කියන එක තලයක්. ඒකත් කාය නානත්ත සංඥා කියන තව තලයක් තියෙනවා. නානත්ත කාය ඒකත් සංඥා කියලා තව තලයක් තියෙනවා. ඒකත් කාය ඒකත් සංඥා කියලා තව තලයක් තියෙනවා. හරිද? ඔය සංඥා නානත්ත්‍ය වෙනස් වෙනවා. දැන් මිනිස්සු දෙවියෝ ගත්තාම නානත්ත කාය නානත්ත සංඥා. දැන් අපි රූපවලිනුත් නානත්ත්‍යක් තියෙන එක වගේ රූප නැහැ. අපි හැමෝගෙම සිත් ගත්තොත් එක එක කෙනාගේ සිත් වල එක එක විදිය සංඥා වලින් ඉන්නේ. මිනිස්සු දෙවියෝ ඔය වගේ අය ගත්තාම නානත්ත කාය නානත්ත සංඥා. දැන් ප්‍රථම ධ්‍යාන වගේ මට්ටම් වල අය මේ නානත්ත කාය ඒකත් සංඥා. ද්විතිය ධ්‍යාන වගේ මට්ටම් වල ගත්තාම තෘතිය ධ්‍යාන වගේ ගත්තාම ඒකත් කාය නානත්ත සංඥා. කයෙන් එකයි නානත්ත්‍යම් වෙනස්. ඊට පස්සේ චතුර්ථ ධ්‍යාන වගේ මට්ටම් ගත්තාම අරූපීතල වගේ ගත්තාම ඒකත් කාය ඒකත් සංඥා. අකනිට්ඨකාව වගේ දේවල් ගත්තාම අකනිට්ඨ කනිෂ්ඨකමක් නැහැ කිසිම දෙයකින්. මෙයාට වඩා මෙයා බාලයි කියලා කනිෂ්ඨකම් නැහැ. අකනිට්ඨ වේ කියන්නේ හේ ඔක්කොම එක මට්ටමයි. එතකොට ඒකත් කාය ඒකත් සංඥා. සංඥාවලුත් ඒගොල්ලන්ගේ එක මට්ටම්, කයනුත් එක මට්ටම්. දැන් අරූපී කෙනෙක් ගත්තොත් ඒව සංඥා තල. සංඥාවගේ නානත්වයක් තියෙනවා. දැන් අසංඥ තලය කියලා අපි කියන්නේ. මේව සංඥා නා සංඥා තලය. මොකද මට මම ඇතින්ද කිව්වේ මේක දැනගෙන ඉන්න මේ මට්ටමේ දොරොත්තු දෙන්නේ නැහැ. මේ මට්ටමේදී මේක අවශ්‍ය නැහැ. නමුත් දැනගෙන ඉන්න කියලා වෙන්න කිව්වේ මම. ඇහැට අපිට රූප පෙනුනට අවස්ථාවට රූප පෙනෙන සිද්ධිය ගැන කීපයකද? ඒ කියන්නේ අර මහභූත රූපය උපාදාය රූපය ගැන කීපයකද? නෑ, ඒක තමයි. දැන් අපිට මෙහෙම ඇහෙන් බලනකොට අපිට මේ රූපයක් පේනවා කියන එක මම කිව්වේ අපිට මේ පේන්නේ වර්ණ සතහනක් වර්ණ රූපයක් කියලා මම කිව්වා. අපිට මෙහෙම රූපයක් පේන තැනක පිහිටලා තියෙන යථා ස්වභාවය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. සතර මහා ධාතු නැත්තම් අපිට මෙහෙම රූපයක් පේන්නේ නෑ. මේ පේන රූපය සතර මහා ධාතුවේ තිබුණු හින්දා නෙමෙයි අපිට පේන්නේ. මේ පැත්තේ තියෙන හේතු ටිකකින් හදපු නිසායි කියලා චිත්තචෛතසික. ඒ කියන්නේ අපිට චිත්‍රේ පේනකොට ditthiye පැත්තට චිත්‍රේ ditthiye පැත්තට ආයිති නෑ. ditthiye පිටලා තිබුණේ ditthiye තිබුණු චිත්‍රයක් පේනවා නෙමෙයි. ditthiye තියෙන චිත්‍රයක් හැටියට අපිට පේුණාට ditthiye අසුරු කරගෙන වෙන හේතු ටිකකින් වෙන කෙනෙක් හදපු හේතු ටිකකින් ওই චිත්‍රේ හැම්බේ හැදිලා තියෙන පේන්නේ. එතකොට ditthiye අසුරු කරගෙන තියෙන චිත්‍රයක් අපිට පේනවා. පේුණාට අපි හිතන්නේ ditthiye තියෙන චිත්‍රයක් කියලා. ditthiye තියෙන චිත්‍රය තමයි. නමුත් ওই චිත්‍රයේ අයිතිය කියන්නේ ditthiyeට නෙමෙයි. ওই චිත්‍රයේ අයිතිය තියෙන්නේ තින්ත ටිකට, පැන්සලට, පුරුෂයාට, පුරුෂයාගේ උත්සාහයට අයිතිය. අරක ආධාරකයක් විතරයි. ඒ වගේ මෙහෙම සතහනක් පේනකොට අපි හිතන්නේ මේක තියෙන එකක්, මේකේ අයිතිය මේ තියෙන තැනට පොළොට කියලා. නෑ, මෙහෙම සතහන් පේන එක පොළොවේ නිසා පොළොවේ පිටලා තමයි අයිති තියෙන්නේ. නමුත් ওই චිත්‍රයේ පොළොවේ තියෙන එකක් තමයි පිටලා තිබුණාට ওই චිත්‍රයේ අයිතිය තියෙන්නේ ওই පැත්තට නෙමෙයි. මේ පැත්තට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකට. මේ චිත්‍රයේ අයිතිය තියෙන්නේ පින්සලට, තින්තොලට, පුරුෂයාට, පුරුෂයාගේ උත්සාහයට වගේ. මේ පැත්තේ තියෙන හේතු ටිකක් නිසා මෙහෙ ඇසුරු කරගෙන මේ පේන්නේ අපිට. විත්‍ය නැත්තම් ඒත් පේන්නේ නැහැ. ඒ වගේ මේ මහභූත ටික නැත්තම් මේ චිත්‍රය පේන්නේ නැහැ. පිටලා හිටින්න බෑ. ඒ නිසා මේ හේතු ටිකක් නිසායි මේ පේන්නේ කියන එක ගැනයි මම මතක් කරන්නේ. ඉතින් ඒකෙදි ඔය මට්ටම දැනගෙන ඉන්න ඔය හිත දියුණු වුණාමයි තාම උගලන්ට කිව්වට මේ පේන දේ අල්ලන්න බෑ කියලා. එහෙනම් මේ ඇල්ලුවේ පේන දේ නෙමෙයිද කියලා අහන වගේ කොළොප්පම් කරන මට්ටම තාම අපිට තියෙන්නේ. ඒ කියන්නේ හිත දියුණු වුණාමයි අර මට්ටමින් කෙලෙස අඩු වුණාමයි මේක පිළිගන්න පුළුවන් මට්ටම තියෙන්නේ. ඒ නිසා දැනට ඔහොම දැනගෙන තියنده පටන් ගන්න කරන්න අහන් අර කියපු මට්ටමේ නාම රූප දෙකේ මට්ටම. අර මං කියපු වැඩේ පුළුවන් නම් හැමදේම කරන්නකො එක එක නැතුව මොකද්ද? මුංචි කාලේ ඉඳලා මේ දක්වා නිකන් එක නිකන් සෙල්ලමක් හැටියට නිකන් හිතා ගන්නකො. ඕන කවුරු කැමතිම ඔය ක්‍රිකට් ගහනවා රෙම ඔන්න පන්දුවක් කියව ගැහුවා හයි පාරක් කියලා ඔහොම හිතා ගන්න. මොකද්ද? එක අරමුණක් හි කෙරුවා සීකරන එකේ ඔන්න නාම රූප දෙක වශයෙන් බලුවා. හරි ඊගාට බෝලයක් කිව්වා වගේ ඒකට රැවටුන්නේ. එහෙම හරි පීඩාව කැටිලා හරි කමක් නැහැ. නිකන් කරන්න කියන්නේ. හැබැයි බලන ටික හොඳට කරන්න ඕන. ඒකෙදි හොඳට පුද්ගල භාවයේ සිහි කෙරුවා. ඒකේ රූපයයි නාමයයි දෙපැත්තම බලනකම් බලලා ඉවර කරනකම් වෙන එකකට යන්න එපා. හරිද? මොන මායාවක බෝල මායාව තමයි බෝල කරන්නේ. හරිද? ඒ වගේ තමයි දැන් ඔන්න සත්ත්ව පුද්ගල භාවයට හම්බුණා. ඒකේ සත්ත්ව පුද්ගල භාවය නැති වෙන. මොකද්ද ඔන්න රූපය කියලා සිහි කෙරුවා. මේ රූපෙ සම්මස්ලේ නහරයට ඇතුළු ගුලුලුන් යුක්තයි කනබන ආරෙන් හැදලා තියෙන. සත්ත්ව පුද්ගල නම් ධර්මතාවියක් ඔය කය අසුරු කරගෙන පවතින හිත නිසා නේද කය සවිඥාන කියලා තියෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතට නේද මේ රූප පේන්නේ කියලා ඔන්න බැලුවා. ඊට පස්සේ දාපු බෝලේ තමයි මොකද්ද ඔන්න පුතා කියලා සිහි වුණා. ඔන්න ඒක අල්ලගත්ත දැන් ඒකටත් රැවටෙන්නේ නැතුව අවුට් වෙන්න එපා. ඒකේ පුතාය ගැන දුක්ුණොත් රාගයක් ඇතිවෙනොත් ද්වේෂයක් ඇතිවෙනොත් මොහයක් ඇතිවෙනොත් ඔන්න අවුට්. ඒ නිසා ඒ විදිහට එහෙමවත් බලන්නව කරන්න එහෙමවත් හිතාගත්තාම කරන්න පුළුවන් කියලා මේ ජීවිතේ මතක ඇති කාලේ ඉඳලා මේ දක්වා යම් තාක් සත්පුද්ගල භාවයට හිතන්න පුළුවන් නෙමෙයි. නිකමට විනෝදයක් ඉදිරි හිතගෙන මම කොහොම කොහොම හරි දන්න මතකේ මානේ තියෙන ඔක්කොම හැම රූපකම නාම රූප දෙක බලනවා කියලා එක අධිෂ්ඨානයක් ගන්න. අරගෙන ඔහොම කරන්න පටන් ගන්න. එතකොට සමහර රූපවල ප්‍රඥාප්ති දන්නේ නම් මතක නැහැ. කෙනෙක් කියන්න මතක නැහැ. හැබැයි හිතේ මිනිස්සු නැත්නම් ඒ හැඩය දිහි කරගන්න විතරයි පුළුවන් කියන තැනකින් මතක් වෙයි. ඈ කම්පියුටර් ටවුල් ගියාම දැන් දන්නේ නැහැ. නමුත් එයාපෝට් එකේ මෙහෙම කෙනෙක් ඉන්න දේ බැලුවා කියලා හිතට මතක් කරගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. ආන් ඒ වගේ තැන් වලින් හරි මතක් යම් තා පුද්ගල භාවයට මතක් කරන්න පුළුවන්. එතකොට කෙසවරක් නැහැ. හැබැයි ඉවර නැහැ. මොවික ඉවරෙන්නේ කියලා හොඳ තැනකටපත් වෙයි. පුළුවන් නම් කරන්න ජීවිතයේ හම්බෙච්ච යම්ම මතකේද තියෙන හැම සත්ත්ව පුද්ගල භාවයේද තියෙන හැම වස්තුවකම නාම රූප දෙකක් තියෙන කියන එක බලනවා කියලා අදිස්ථානයක් අරගෙන හිතනවා. අර මං කිව්වේ බලපු එක කපපසි වුණ තෝරන මේකට නොසලක හරින්නකෝ දැන් මේක බැලුවනේ කියලා දැන් මතකේ තියෙනවද? කොහොම බලබලා යන්නේ මේ ශරීරෙත් ගන්න මේක නම් ඉතින් කීපිටක් හම්බෙන වතාවට බලුවට කමන්නේ මේ කියන්නේ Taman කියන ශරීරය කරන්න බලන්න. ඊට පස්සේ උගලන්ට ලොකු පහසුවක් ගන්න. ඊට පස්සේ සිහි වෙන එකේ සිහි කරන්න උනත් පහසුයි. පහසු තැනකට එයි. හරි නේද? එහෙනම් අද දවසේදී නවත්තන්න ඕනේ. තමන් අ르චින නම් අහන්න තමයි. දැනට කියපු ටික තේරෙනව නේද මම? හැමදාමත් ඉතින් කියනවා හැමදාමත් කිව්වද කියලා අහුවම තේරෙනවත් කියනවා. ඒ වල හැමදාම එකම ටික. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. වම් අතේ හුරු ඉවරනකම් දකුණු අතෙන්ම කණ්ඩෝනේ. ඒක කරන්න නැතිකම මේ තියෙන්නේ. මට පුළුවන් විදිහට උපමාත් කියනවා. ඒත් නැහැ කරන්නේ. ඉතින් මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය උපමාව හරි පහසුයි. අපිට ඇත්ත නොදන්නා කාලේ වැරද්දකින් බැලුවා මේ දහමක් අහනවා කියලා මෙච්චර ඇත්ත දෙක ඇත්ත පෙන්නවා. ඇත්ත අපිට පේනවා. හිතිනු පිළිගන්නවා. නමුත් ඒක පේන්නේ නැහැ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ආශ්‍රව වැඩි බලවත් පුරව වැරද්ද බලවත් වැඩි. දැන් ඇත්ත සිහි කර කර මේ වැරද්ද ගෙවා ගන්න. ඒ කියන්නේ අපිට සත්‍ය පුදුලික ඉන්නවට මේ හම්බෙනව නෙමෙයි. මේ හම්බෙන තැනක නාම රූප ධර්මතාව දෙකක් තියෙන කෙනෙක් ඇත්තමයි. ඒ දේවල් සත්‍ය පුද්ගලික කියන හැඟීමක් අපිට තියෙනවා. ඔක ගෙවන්න පුළුවන් මේ. ඒ බව තේරුම් ගන්න. ඒ සත්‍ය පුද්ගල බව නැකුණාම ඒක නූපදින ස්වභාවයටපත් වුණාම තමන්ගාව ඒකේ ශුන්්‍යතාවයේ එළඹ සිටි මේ ස්වභාවය අහේ අසංගත ස්වභාවයට නොහට ගන්න බවට නිවන් දැක ගන්න. නීවරණත් එක කොටසක්. අපි ඔය හුරුවම එක එක කෘත්‍ය ටිකකින් නම් කළා තියෙනවා. කෙලෙස් කියන්නේ මේ එකම සිද්ධිය තියෙනවා. එයා කරන වැඩවලින් නම් කළා තියෙනවා. අවිද්‍යාව, නීවරණ, ආශ්‍රව, ඕග, යෝග කියලා වෙන මොකුත් නැහැ. එකම කෙනාට වැඩවලින් නම් කළා තියෙනවා. මෙතුමා ඉස්පිරිතාලට ගිහිල්ලා බෙහෙත් දෙනකොට අපි කිව්වා උස්තර මහත්තයා කියලා. පන්තරට ඇවිල්ලා සිල් වැද්දක් විරෝගන සිල්ගත්තාම අපි කියන්නේ උස්තර මහත්තයෙක් රූපාසක මහත්තයා. දැරලා වාහනේ පදවනකොට කියන ඩ්‍රයිවර් මහත්තයා. ඒ වගේ ඊට පස්සේ කරන වැඩවලින් අපි එතුමව නම් කළා වගේ මේ කෙලස් ටික අපි කියමුකෝ. දැන් ඇත්ත පවතින ඇත්ත නොදන්නා කාලේ ඇති කරගත්ත මේ ටිකට ඕක හුරු අර්ථයෙන් පුහුණු කරපු අර්ථයෙන් ඇසුරු වෙච්ච අර්ථයෙන් අපි ආශ්‍රව කියලා ওই ටිකට කිව්වා. ඊට පස්සේ පවතින ඇත්ත ඇත්ත පෙන්වන්නේ තිබිසව ඔකටම අවිද්‍යාව මෝඩකම වැස්ම කියලා කිව්වා. තමන්ගේම ඒ ටික තමන්ගේම මනසේ ඇවිල්ලා තමන්වම ආවරණය කරන නිසා නීවරණ කියලා කිව්වා ওই ටිකට. හරිද? ඊට පස්සේ ඒ වගේ ගති ටිකක් අනුවම යොදවන නිසා ඔකට යෝග කියලා කිව්වා. ඒ ගති ටිකටම අනුවම ගහගෙන යන සකස් කරලා තියෙන හින්දා ඕග කිව්වා. එතකොට මේ ගති ටිකම ඉදිරිපත් කළ යම් යම් දේවල් අල්ලවන නිසා උපාදානය කිව්වා. එකම ගති ටික එයා කරන වැඩවලට එකම ටික. එයා අපේ ජීවිතේට කරවන ටිකක් තියෙනවනේ. ඇත්ත පෙන්වන්න නැති කළා, වහලා, යොදවලා කියලා ගති ටිකක් අපිව කරලා තියෙන වැරද්දකට. ඉතින් මේ එකම ටික එයා කරන කෘත්‍යෙ මේ නම් කළා තියෙන්නේ. ඉතින් අපි හිතාගින්න අම්මෝ ලේසි යවෙ තියෙන කෙලෙස් ගොඩායින් කරන්න. ඇයි අවිද්‍යාව අයින් කරන්න ඕනේ, සක්කාය දිට්ඨිය අයින් කරන්න ඕනේ, ආශ්‍රව අයින් කරන්න ඕනේ, ඕක අඩු කරන්න ඕනේ, යෝග අයින් කරන්න ඕනේ, උපාදාන නැති කරන්න ඕනේ, නීවරණ නැති කරන්න ඕනේ, කෙලෙස් නැති කරන්න ඕනේ කියලා. නමුත් තේරුම් ගන්න මේ එකම ඇත්ත නොදන්නා කම නිසා ඇති වෙච්ච සිද්ධිය ඒ වැරද්ද එක එක විදිහට රඟපානවා. එක එක විදිහට අපුව ජීවිතය හසුරුවලා ඒ ticket මේ ගති ticket කියන නම් ticket ඔය නම් මෙයාගේ කරන කෘත්‍ය ticket. එතකොට ඔය ඇත්ත බලලා මේ ගති ticket නැති කිරුවොත් එයා නැති කළා තියෙන්නේ සම්මා දිට්ඨිය. ඇත්තයි දැක්කේ ඇත්ත නැති කරන මේ හුරුව නැති කළා කියන්නේ එයා අවිද්‍යාවත් නැති කළා, ආශ්‍රවත් නැති කළා, නීවරණත් නැති කළා, ඕගත් නැති කළා, යෝගත් නැති කළා, උපාදානයන් නැති කළා. කින ඔක්කොම ටිකත් එකපාර නැති වෙලා ඇති. අමුතින් වෙන වෙනම උන්නේ. මොකද ඔක්කොම ගති වලට කිව්වේ එකම තැන හින්දා. ඒ නිසා අමුතුවෙන් ඒ ගැන නෙවෙයි එකක් නෑ. නීවරණ කියලා වෙනම නෙවෙයි එකක් නෙමෙයි. නීවරණ කියන්නේද මේ සිද්ධියම ඇති කෘත්‍යය. ඒ කියන්නේ තමන්ගේම මනසින්ම ඇවිල්ලා තමන්ම ආවරණය කළා නම් තියෙන්නේ වටපිටාවේ ආයත නොපිනේවා කියලා තකරන් ගහලා වටේට ආවරණය කළා තියෙන මේකට කියන ආවරණීය ධර්මයක්. දැන් ඒ ආවරණය තියෙන හින්දා පේන්නේ නැහැ. පිට කෙනෙක් ඇතුළට පේන්නේ නැහැ, ඇතුළ කෙනෙක් පිටට පේන්නේ. ඒ නිසා මේ අපිතුලම උපන්න දේ ආවරණය වෙලා නම් මනස තියෙන්නේ මේ පිට කෙනෙකුට මේ ඇතුළ පේන්නේ නැහැ, ඇතුළ තියෙන කෙනෙකුට පිට දේවල් පේන්නේ නැහැ. ඒ වගේ කුප්පි ටිකක් තියෙනවා. එහෙනම් අපි අහසගමුනේ තියනවද? ප්‍රශ්න ඉදින් කොහොමත් නැහැ. මේ දේ නැතිනම් බොහොම හොඳයි ඉතිරි කරලා.